අද අපි පෝතලිය සූත්‍රය කරන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා පෝතලිය සූත්‍රයේ අපි උදාහරණ අපි හතක් බල්ලා තියෙනවා. පළවෙනියෙන්ම ඒකේ තියෙනවා අර මස්කට් කතාව. බල්ලට මස්කට්ක් විසි කරනවා මස්කඩකාරයෙක්. ඒ කියන්නේ කට්ටි තියෙන ඔක්කොම මස් ටික හූරලා බල්ලත් මොකක්වත් හිතන්නේ නැහැ, දුවගෙන එනවා. ඇවිල්ලා ඒ කට් අරගෙන හපනවා. ඉතින් ඒ හැපුවාම ඒ විදුරහම තුවාල වෙලා ඒකෙන් ලේ ගලනවා. එතකොට ඒකගේ බඩ නම් පිරෙන්නේ නැහැ. එතකොට ඒ පානාතිපාතයට දීපු උදාහරණේ ඊට පස්සේ තථාගතයන් වහන්සේ පෙන්නවා අර උකුස්සෙක් මස් කෑල්ලක් දැහැගෙන යනවා. අනිත් උකුස්සෝ ඒ පියාඹගෙන යනවා මෙයාට කොටන්න මේ මස් කෑල්ල විම දාගන්න. එතකොට අතහැරියේ නැත්තම් මරණය හා මරණය සමාන දුකටපත් වෙනවා කියලා අදත්තාදාන්ට දීපු උදාහරණ. ඊට පස්සේ ආපහු අපි පෙන්නවා බුදුහාමුදුරු පෙන්නවා මුසාවාදයට උදාහරණයක්. තනකොළ පන්දම පත්තු කරගෙන යනවා. අර ඉස්සරහින් හුලඟක් එනවා. එතකොට ඒ පුද්ගලයා ඒ අතහැරියේ නැත්තම් පන්දම ඒ ගින්දර තමන්ගේ ශරීරයට ඇතුල් වෙලා මරණයේ හෝ මරණයේ සමාන දුකකට පත් වෙනවා කියන එක තියෙනවා. එතකොට මුසාවාදයට දීපු එකේ චතුරාර්ය සත්‍යයට විරුද්ධව අපි මගේ කියලා පන්දමක් පත්තු කරගෙන යනවා. ඊළඟට හතරවෙනියට බුදුහාමුදුරුව පෙන්නවා අර ගිනි අඟුරු වලේ කතාව. ගිනි අඟුරු වලක් තියෙනවා තමන්ගේ උසටයි තියෙන්නේ. ඉතින් සැප කැමැති දුක් කැමැති නැති මිනිස්සෙක් කෙනා. එතකොට මනුස්සය දෙන්නේ කියාව මේ ඇදගෙන යනවා ගිනි අඟුරු වලට දාන්න. මෙයා කොහොම හරි ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා කියන එක. එතකොට ඒ පිසුනා වාච්‍යයට දීපු උදාහරණ. ඊළඟට පෙන්නවා මනුස්සයෙක් නිදාගෙන ඉන්නවා. එයාට හීනයක් පේනවා. සැප ඇති ඇඳක එහෙම ඉන්නවා කියලා, වැව් පොකුණු තියනවා කියලා ඇහැරලා බැලුවහම කිසි දෙයක් නැහැ කියලා, පිපිදී කිසිවක් නොදකී කියලා කිව්වා. ගිද්දි ලෝභයට දීපු උදාහරණ. ඊළඟට පෙන්නවා මිනිස්සෙක් ඉල්ලගෙන යනවා කන කරාබුවක් වගේ එකක්. එහෙම නැත්තම් බෙන්ස් කාර් එකක් වගේ එකක් ඉල්ලගෙන යනවා. ඉතින් කඩමන්ඩියට ගියාම කඩමන්ඩියේ මිනිස්සු කියනවා මෙයා හරි පෝසත් එක්කෙනෙක් කියලා. ඉතින් අයිතිකාරයා එතන හිටියාම මෙහෙ දීපන් ඕක කියලා ඇදලා ගන්නවා මිනිස්සු ඉස්සරහා පිට. නින්දා රෝසිට දීපු උදාහරණ. ඊළඟට පෙන්නන උදාහරණයක් මිනිස්සෙකුට පළතුරු ඕන වෙලා එයා පළතුරු හොයාගෙන යනවා. එයාට හම්බ වෙනවා ගහක්. ඒ ගහේ ගෙඩි බිම වැටලා නැහැ. මෙයා ගහට නගින්න දන්නවා. ඒ පාරේ ගහට නැගලා එයා පළතුරු කනවා, ඔඩොක්කුවත් පුරව ගන්නවා. පල්ලෙහායි මිනිස්සෙක් එනවා. එයාටත් පළතුරු ඕනි. එයා ගහට නගින්න දන්නේ නැහැ. එයා ළඟ පොරවක් තියෙනවා. අරයා ගහ උඩ ඉන්නේ නැද්දි මෙයා ගහ කපනවා. එතකොට ගහ කපලා එතන මිනිස්සයා බැහැගත්තේ නැත්තම් මරණය හෝ මරණය සමාන දුකකටපත් වෙනවා කියලා. එතකොට ක්‍රෝධ උපායාසයට දීපු උදාහරණ. ඉතින් අපි සූත්‍රය දීර්ඝ වශයෙන් මෙතන බලන්නේ නැහැ. ওই උදාහරණ හතත් එක්ක ওই කාරණා ටික තමයි අපි බලන්න යන්නේ. අපි එහෙමනම් මේ ඩයග්‍රම්ස් වලට යමු. අපි පළවෙනිම අකනිට බ්‍රහ්ම ලෝක ග්‍රහතන් වහන්සේලට කෘතඥතාවය පළ කරනවා මේ ඩයග්‍රම්ස් අපිට ලබා දුන්නට. අපි එහෙමනම් දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ක්‍රෝධ දැඩි වෙහෙස කියන එක. දැන් මේකේ අපි පටන් ගන්නෙ හත්වෙනි කාරණාවෙන්. එතකොට හත්වෙනි රවුමේ හයවෙනි පියවරේදී දික්ටි අනුසය වුණාට පස්සේ ඔය ඒරියා C කියන්නේ සරසංකප්ප කියන ඒරියා එකයි. ඒ වගේම ඒරියා 3 ප්‍රතිරූපේ ඒරියා 4 කියන එකයි. ඒ සසඳා බැලීම බල්ල මේ පෙරසුකේ මොණී කියලා මේ දාරුක්කන්ද සූත්‍ර සටහන් වල අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඔය ඒරියාස් දෙක නම් අපිට පේනවා මේ ඊළඟ ස්ලයිඩ් එකේ. ඔයගලන්ට පේනවා මේ වේදනාවත් එක්ක මෙතන තියෙනවා ජරාව. ඒකෙන් මේ ජාතිය දක්වා මේ ඒරියා එක. අන්න ඒක තමයි සරසංකප්පේ කියන එක ලකුණු වෙන්නේ. එතකොට ඊට පස්සේ මේ ඒරියා 4 කියන එක වේදනාවයි පරාමාස කාය ග්‍රන්ථයයි බයාගතියයි. ඉතින් මෙන්න මේ ඒරියා 4 එකයි ඒරියා C එකයි සසඳලා බලනවා. ඉතින් බල්ලා ඉවරලා යා ඉල්ලනවා අර කලින් තිබිච්ච මේ සුකේම ඕනි කියලා. ඉතින් ඒක පෙරමින් නැති කියලා බව පවසනෝ. ඉතින් මේක නිසා දුක් දුක්තාවයට පත් වෙනවා. මේක ඉතින් සරල උදාහරණකින් කියනවා නම් ඕගොල්ලන්ට තරුණ කාලේ උදේ නැගිටින්නත් පුළුවන්, වැඩට යන්නත් පුළුවන්. වැඩට ගියාම මුට්ට කර ගහන්න උනත් හයිය හත්තිය තියෙනවා. එතකොට දැන් දවල්ට බත් එක ලියාගෙන කනකොට රසයකුත් තියෙනවා. වයසට ගියාම මොකද්ද තියෙන්නේ? වැඩට යන්නත් බෑ. රස්මේ කෝච්චි හිර වෙන්නත් බෑ. වැඩ කරන්නත් බෑ. එතකොට දැන් දවල්ට බත් එක ලියාගෙන කනකොට කියනවා හරියට පිදුරු කනවා වගේ. කිසිම රසක් නැති කියලා. ඉතින් වෙලා තියෙන්නේ මොකද්ද? මේ වේදනාවන් කියන ඒවා ඒ දුක්ඛයි. දැන් මොකද ටේස් බඩ්ස් ගිහිල්ලා විපරිණාමී තියෙනවා. එහෙනම් විපරිණාම දුක්ඛතාවය කියන එක මේ පැත්තෙන් මේ පරාමාස කාය ග්‍රන්ථයට ඇතුල් වෙනවා. කරන්නා වූ සංස්කාරයන් දුකයි. එතකොට සංස්කාර දුක්ඛතාවය කියන්නේ රැකියාව වගේ දේවල් දුකයි. සංස්කාර දුක්ඛතාවේ පරාමාසගතට එනගත වෙනවා. එහෙනම් විපරිණාම දුක්ඛතා සංස්කාර දුක්ඛතා අපි යන්නේ දුක්ඛ දුක්ඛතාවයේ කියන එකට තමයි යන්නේ. එතකොට දැන් ওই හත්වෙනි රව් මේ හත්වෙනි පියවර ගැන අපි මේ පෙන්වන්නේ. ඉතින් මේ මේ අවස්ථාවේදී විපරිණාම දුක්ඛතා සංස්කාර දුක්ඛතා පරාමාස කායගත වීම. ඉතින් මේකෙන් පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? ක්‍රෝධ වූ දැඩි වෙස් සමග ජීවත් වෙනවා කියන එක ක්‍රෝධ උපායාසයෙන්. එතකොට ඒක තමයි මේ පෙන්නා දීලා තියෙන්නේ. එතකොට දැන් ඉතින් ඔතන අපිට පේනවා ඔය දැන් ওই සංස්කාර මගින් තමයි වේදනාව කියන එක උපද්දවන්නේ. ඒ කියන්නේ ඉතින් දිට්ටි අනුසේ පාරේ අපි එනවා වේදනාව දක්වා. ඉතින් ඒ වේදනාව මගින් අපිව දුවවනවා කියන එක මෙතෙන්දි පේනවා. එතකොට දැන් ඇයි අපි මේ හත්වෙනි රවුමේ හත ඒකෙන් පටන් ගන්නෙ? ඇයි අපි පෝතලී සූත්‍රයේ පළ දවස් හතරේ වැඩසටහනේ වාගේ පානාතිපාතයෙන් පටන් අරගෙන කරන්නේ නැත්තේ? දැන් අපි දන්න ඔය නිත්‍යභාවය කියන එක ඔය අපිට ඇති වෙනවා ඔය දිට්ටි ආශ්‍රව වුණායින් පස්සේ. එතකොට ඔය අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පරිසහරණ අයං අදෝසෝ කියලා කියනවා නේද? එතකොට දැන් ඉතින් අපිට පේනවා ඔය නිත්‍යභාවය කියන එකේ බලපෑම කියන එක අනිත් රවුම් වලට යනවා. මේක ඉතින් ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකනේ. දැන් බලන්න මේ නිත්‍ය වුණාට පස්සේ ඒක කොහොමද මේ පස්වෙනි රවුම හයවෙනි රවුම කියන ඒවාට එහෙම බලපාන්නේ කියන එක පේනවා. එතකොට එහෙමනම් අපි යමු තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මෙතන මේ ඩයග්‍රෑම් එකේ ගොඩක් කාරණාවන් තියෙනවා. ඉතින් අපි දන්නවා මේ සුභය, ඒ සුභයට නිට්ටයයි කියලා කහුණාම අපිට ඇතිවෙනවා සුඛයි කියන එක නේද? එතකොට ඒ අර කට්ලට් තියෙනවා කියලා ස්පර්ශ කරන්න පුළුවන් තාක්කල් තමන්ට ඒක ඒ කියන්නේ නිට්ටය භාවය එකතු වෙනවා. ඒකෙන් සුභයට නිට්ටෙක් කහවලා සුඛයි. ඉතින් ඒ සුඛේ පරාමාසගත වෙනවා. ඒකෙන් අපි අත්තා කියලා ගන්නවා. ඉතින් අත්තා කියලා ගත්තාම ඉතින් දිට්ටි අනුසේ අන්න ඇඟිල්ල දික් කරනවා මේ රූපේට කවලින්කාර ආහාරයට සුඛයි කියලා. ඉතින් රූපේක සුඛයක් නම් නැහැ. තියෙන්න පුළුවන් මේ වැඩිම දේ සුභයිනේ නේද? ඒකවත් නැති එකක්. ඉතින් දිට්ටි අනුසෙන් ඔය දික් කිරීම තියෙන එක තමයි මේ නින්දා රෝසය කියන එකේ තියෙන්නේ. එතකොට දැන් මේ පස්වෙනි රවුමේදී අපි ලාභය නිසා චේතනාගය කියන එක දෙනවා. දැන් බලන්න අර කුණු අඹ ගෙඩි අරගෙන කපපු වෙලාවේ පණුවෙක් එහෙම කැපුණා නම් ඔයගොල්ලෝ කියනවා කුණු අඹ මුදලාලිත් එපා, අඹ ගෙඩියත් එපා, මේ මගේ රුපියල් 10ක් නැති වුණා කියලා. එහෙම වුණ නැත්නම් අන්න ලාභයි කියලා අරගෙන චේතනාගය දෙනවා. අපි 6 වෙනි රවුම එනකොට වේදනාව නිසා චේතනාගය දීම කියන එක කරනවා. එතකොට 6 වෙනි රවුමේ 6 වෙනි පියවර වෙනකොට අපි මේ විහිිත කාරණා දෙක අගයන් දීලා අවසానයි. ඉතින් මේ වෙනකොට අපි ඉතින් මේ අගයන් දීලා රූපය ගැන සතුටු වෙලා මානෙ විසින් සිත උස්සන අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දිට්ටි අනුසය මගින්ම තමයි මේ මානය සකස් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒ කියන්නේ මට හොඳ ලාභයක් ලැබුණා, මට හරි සතුටුයි කියලා එහෙම සතුටු වීමක් කියන එක තියෙනවා. දැන් ඉතින් ඕගලන්ට පේනවා මෙතන මේ මෙතන ලියලා තිනවා මේ ඒරියා 2 වලින් ඒරියා 3 වලට යෑම කියන එක සිද්ධ වෙනවා. බලන්න ඒරියා 2 වල තියෙනවා ලාභ මච්චරියයි. ඉතින් ඒ පාර මෙතන සංකප්පයන් තියෙනවා. ඒතකොට ලාභ මච්චරිය කියන එක මට ලාභයක් ලැබුණා කියලා ඒකට වර්ණනාවක්. මොකක් හරි එකක් හම්බුණා මට මොකද ලාභෙට හම්බුණා කියලා වර්ණනාවක්. ඒතකොට ඉතින් මේ සංකල්පයෙන් නිසා එතන ධම්ම මච්චරියට යනවා. ඒතකොට එහෙමනම් මේ ඒරියා 2 වලින් ඒරියා 3 එක. ඉතින් ඔකේ ඔය සීලබ්බුත් උපාදානී කියන එක නිරූපණය වෙනවා මේ වේදනා චේතනා චේතනා පරාමාස කියන රේඛා වලින්. ඉතින් මෙතෙන්ට ආවනම් ඉතින් එහෙමනම් හරියට මෙතන ඉඳන් ටෝච් එකක් අල්ලනවා වගේ අනනිත්‍යභාවය කියන එකට අපි යනවා. අර කලින් තිබිච්ච රූපයන් එහෙම හම්බ වෙලා වේදනාවන් හම්බ වෙලා ඉතින් නිත්‍යභාවය. ඒතකොට නිත්‍යයි කියලා ගත්තයින් පස්සේ ඒකේ පසු සංඥාව අත්තා. අත්තා කියලා ගත්තා නම් ඉතින් දිට්ටි අනුසේ අන්න රූපයට යන කතාව කියනවා. එතකින් මෙතන ඒක තමයි මේ ධම්ම මච්චරය වන්න මච්චරය එහෙම මේකේ අඩංගු වෙලා ඔය ඇති වෙන தත්ත්වෙ. ඉතින් දැන් මේ 6 රවුමෙන් 6 පියවරේදී දෙන ලද අගයන් පැවැත්වීම සඳහා අපි මොකද්ද කරන්න ඕන? ඉතින් අපි ඉගෙන ගත්ත දවස් 4 වැඩසටහනේ සමහර පුද්ගලයන් මේ මාලවලු ආදී ණයට අරගෙන පරිහරණය කළා. ජරාව නිසා තමාගේ නැතිවෙච්ච ලස්සන සඳහා හිලව් කිරීමට උත්සාහ කරනවා කියලා රාජ්‍ය අම්මා ඒකනි කරන්නේ නේද? මුද ලස්සන සාරියක් අරගෙන නෙක්ලස් එකක් එහෙම දාගෙන ඒක වහගන්නවා මේ හැම රැලි වැටිච්ච හැම වහගන්නේ කියන එක. ඉතින් අපි බාහිරව එකතු කරන ලද කොටස ඉවත් කරාම අපි නින්දා රෝසයට යටත් වෙනවා කියන එක තියෙනවා. එතකොට 6 රවුමේ 6 පියවරට පසුව ඇති වෙන ප්‍රතිඵලය නින්දා කිරීමෙන් ගැටීමයි කියන එක පේනවා. ඉතින් ඕගලන්ට පේනවා දැන් එහෙමනම් මෙතන අර නිත්‍යභාවයේ බලපෑම 7 රවුමේදී ඇති වුණා වූ නිත්‍ය කතාව ඒකේ පසු සංඥාවත් එක තමයි ඔන්න ඕක ගණ්ඩේ කියලා කියනවා. ඒ කියන්නේ ඉතින් මේකෙන් පස්සේ පළතුරු ගහට නගිනවනේ. එයා ඇඟිලි දික් කළා ගණ්ඩේ කියනවා මෙයා ඊළඟ රවුමේදී නැග්ගා කියන අර්ථය තියෙනවා. එතකොට එහෙමනම් අපි ඉගෙන ගත්තා මේ නින්දා රෝසී කියන එක. එතකොට එහෙමනම් අපි යම් 4 ස්ලයිඩ් එකට. එතකොට මෙතන මේ ගිජීමේයි කියන ලද ලෝභය ගිද්දි ලෝභය වම් පැත්තේ ලකුණු කරලා තියෙනවා. එතකොට මේ ඩයග්‍රෑම් එකේ තිය ඔයගලන්ට පේනවා අර සුභයට නිත්‍ය කියලා එක්කහුව කළා. කාමරාග අනුසේ මෙතන සංඥාවට සුඛයි කියන එක කියනවා. ඉතින් මෙතන සුඛය වේදනාව ඉදන් පරාමාසගාය ග්‍රන්ථයට එනවා. ඒ කරන්නා වූ සංස්කාරයන් අදත්තා දාන වාගේ දේවල් ඉතින් ඒක නිත්‍යයි කියන ස්වභාවය වෙනවා. තවත් නිත්‍ය කතාවක් තියෙනවා. ඉතින් දැන් මෙතන මේ ලාභයි කියලා අපි ගන්නේ මෙතන මේ අත්තා කියලා ගත්තාට පස්සේ තමයි. එතකොට අර සුඛේ පරාමාසගත වෙලා ඉතින් අත්තා කියලා ගත්තාම ඊට පස්සේ ලාභයි කියලා ගන්නවා අපි කිව්වේ අර අඹ ගෙඩියේ කතාවේදී නේද? කුණු කපනකොට කුණු කෑල්ල පණුවෙක් කැපුණා නම් එහෙම ඉතින් අඹ ගෙඩියත් එපා කියනවා. දැන් ඉතින් එහෙම නැහැ. අන්න අපි රූපාගයේ හිතන් දුන්නා දීලා චේතනා කළා කියන එක පෙන්වනවා. දැන් පස්වෙනි රවුමේදී ලාභේ නිසා චේතනාගය දෙනවා. ලාභේ වශයෙන් රූපය ගන්නී අත්තා වශයෙන් ගැනීමෙන් අනතුරුයි. අත්තා වශයෙන් ගැනීමට යමක් පරාමාස වෙලා තියෙන්න ඕනේ. වරදවා වටහාගෙන තියෙන්න ඕනේ. මොකද්ද පරාමාස වෙලා තියෙන්නේ? එකක් තමයි මුසාව. සුඛයි කියලා මේ පැත්තෙන් පරාමාසගත වෙනවා. මේ ලෝකේ තියෙන්නේ මොකද්ද? දුක්ඛේ. බුදුහාමුදුරු දුකයි කියනකොට අපි කියනවා නෑ නෑ බුදුහාමුදුරනේ අඹ ගෙඩිය කනකොට මට නම් සුඛයි කියලා නේද? එතකොට එතන මුසාව. ඒක තමයි මේ පරාමාසගත වෙන්නේ. අනිත් පැත්තේ මේ සංස්කාරයන් නිත්‍යයි කියලා අපිට පරාමාසගත වෙනවා. එතකොට දැන් ඊළඟට අපි ප්‍රශ්න කරලා බලනවා මේ සංස්කාරයන් කොහොමද නිත්‍ය වුනේ? මේ වේදනාව කොහොමද සුඛ වුනේ කියන එක. මේ අත්තා කියන කතාව හැදෙනවා නම් තමයි ලාභයි කියලා ගන්න. එතකොට එවනම් අපි බලනවා ලාභයි කියලා ගත්තේ අත්තා කියලා ගත්ත නිසා අත්තා කියලා ගත්තේ මෙන්න මේ කාරණා දෙක නිසා. අන්න මේ දෙක වුනේ කොහොමද කියන එක අපි බලමු. එතකොට ඒක බලන්න අපි යමු ඊළඟ. දැන් මෙතනත් පේන ඕගලන්ට නිත්‍යභාවයේ සම්බන්ධතාවය නේද? සංස්කාරයන් නිත්‍යයි කියලා ඇවිල්ලා අර රවුම් කරකෝල 7 රවුමේ නිත්‍යභාවයේ සම්බන්ධතාවය. අපි එහෙනම් පස්සෙනි ස්ලයිඩ් එකට යමු ඒක බලන්න. එතකොට මේක පෙන්වනවා සුභ වශයෙන් අරගෙන මෝහසල්ලෙන් කැරකිවීම මගින් සංස්කාරයන් නිත්‍ය වෙනවා කියලා. එතකොට දැන් ඒ කියන්නේ අපිට අර සුභේට නිත්‍යෙක් අහුගලන්නේ අපිට සුඛයි කියන එක එහෙම එන්නේ නේද? එතකොට දැන් අපිට පේනවා සුභ වශයෙන් අරගෙන මෝහසල්ලෙන් කරකවන්න පුළුවන් නම් කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා කියලා අන්න අපිට සංස්කාරයන් නිත්‍යයි කියන එක තියෙනවා. ඒතකොට නිත්‍ය සංඥාව ඇතිවීමට ඒ සුබ වශයෙන් ගැනීමම හේතුය. ඒකම ප්‍රත්‍ය වෙනවා. ඊයේ තිගෙන ගත්ත ඉදි ඩයග්‍රෑම් එකේ නේද මේ සුබය කියන කතාව තමයි ප්‍රශ්නේ. ඒකටම තමයි අපි මාන වෙන්නේ. එතකොට ඒක නිත්‍ය සංඥාව ඇති වෙන්නේ සුබ වශයෙන් ගැනීම තමයි හේතු ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ පස්කම් ගුණයන් පංචකාම ගුණයන් නිසා මේක සිද්ධ වෙනවා. සත්‍ය වශයෙන්ම තියෙන්නේ මොකද්ද? දෙතිස් ගුණ උපයක් නානප්පකාර අසුචිනු අසුචි වඩක් තමයි මේ ගන්නවා කියන එක තියෙන්නේ. දැන් ඊළඟට අපිට පේනවා දැන් සුඛයි කියලා ඇති වෙනවනේ. කොහොමද සුඛයි කියලා ඇති වෙන්නේ? සුබේට කැරකීමෙන් එකතු කරන නිත්‍යභාවය නිසා සුඛයි කියන එක එනවා. කිව්වේ ඔගොල්ලෝ ගෙදරකට යනවා, කවුරු හරි කෙනෙක් කට්ලට් පිඟානක් ගෙනත් තිනවා, තිබ්බ ගමන් ලයිට් එකපත් වුණා වාගේ, ආ කට්ලට් කියලා, අන්න සුබයි, බියුටි කතාවක් එනවා. ඊළඟ මොහොතේ කවුරු හරි පිඟාන මර්ගන යන්න ගියා නම් ඔයගොල්ලෝ කල්පනා කරනවා මොකද්ද මේ වුනේ, මේකේ කිසිම සුඛයක් නැහැ නේ. අද රාග සල්ලෙන් කරකවන්න පුළුවන් තාක්කල් කට්ලට් තිනවා කට්ල් තිනවායි කියලා. ඒ කියන්නේ කැරකීමේ නිත්‍යභාවය. සුබේට නිත්‍ය කියලා කහුණාම අන්න සුඛයි. ඒනික තියෙනවා. දැන් එතකොට දැන් බලන්න මේ රූපේ ලාභේ වශයෙන් ගන්නේ කුමක් නිසාද? මේක භවයේ පැවැත්ම සඳහායි කියන එක අවබෝධ වුණා. ඉතින් මේක උදාහරණ වශයෙන් කියනවා නම් දැන් කියන්නේ මල මුත්‍රා ගොඩක් තමයි අපි ගත්තේ. ඇයි එහෙම ගන්නේ? මේ භවයේ පැවැත්ම සඳහා. උදාහරණයක් හෙට තියෙනවා නම් එක රටක ඉඳන් තව රටකට යෑම කියන එක. ඒ රට හොඳ නැති වෙනකොට ඕගොල්ලෝ යනවා තව රටකට. තව කෙනෙක් කල්පනා කරනවා මේ පුද්ගලයාත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන් කියලා. හිතන්නක බලන්න කාන්තාවක් ඉන්නවා, රැකියාවක් කරන්නේ. ඉතින් එයාට පේනවා ඒ පුරුෂෙක් දාඩිය මහන්සියෙන් හම්බ කරගෙන ජීවත් වෙනවා. ආ මෙන්න මෙයාත් එක්ක එක්කහුණා නම් මගේ ජීවිතේ පවත්වන්න පුළුවන් ඒ කියන එක කල්පනා කරනවා. එහෙම නැත්නම් කල්පනා කරනවා මේ රූපේ මගින් මට මේ භවය පවත්වන්න පුළුවන් කියලා. හිතන්නක බලන්න දැන් ජෝඩුවක් වයසට ගිහිල්ලා ගෙදර දොරවත් වහගන්න බෑ. එළවලු ටිකක් ගේන්න යන්නත් අමාරු. ඉතින් ඔන්න දැන් පේනවා මේ තරුණ ළමයි. එයාව ඉතින් එක්ක බෝඩින් කාර් එකක් හැටියට හරි ගෙදර නවත්ත ගන්නවා. නැත්නම් ඉතින් දුවේ පුතෙක් හරි වෙන කෙනෙක්ගේ හරි නේද? ඉතින් දැන් ඉතින් එළවලු ටික ගෙන්න ගන්න පුළුවන්. ගෙදර දොර වහගන්න ආදී වශයෙන් කරගන්න පුළුවන්. එතකොට අර තරුණ එක්කෙනාගේ රූපය මගින් මට මේ භවය පවත්වන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා අර ලංකාවේ තොරන්වල ෆ්ලෑෂර් යුනිට් එකක් තියෙන්නේ. ලයිට් පත්තු වෙන්න නේද? ඉතින් ඒකේ අර මෙටල් කෑල්ලක් තියෙනවා. මේකේ ආම් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද්ද? මේක ස්පර්ශය වෙනවා. වුණාම කැරකෙනවා. එතකොට ඒ ස්පර්ශය තමයි ඉතින් ඉතන අර ටච් වෙනවා කියන එක තියෙන්නේ. එතකොට ඒකෙන් රොටේට් වෙනවා. ඒ කියන්නේ භවය. භවය කිව්වහම කල්පනා කරන්නේ රොටේෂන් එකක් තමයි. කැරකීමක් කියන එක. එතකොට දැන් ඉතින් අපි බැලුවා මෙතන මේ උදාහරණ වශයෙන්. ඉතින් ওই පස්වෙනි රවුමේ පස්වෙනි පියවරෙන් පස්සේ ඇති වෙන ප්‍රතිඵලය මේ ගිජුවේ මෙයි කියන ලද ලෝභය, ගිද්දි ලෝභයයි කියන එක වෙනවා. එතකොට දැන් ඉතින් අපි කාරණා තුනක් බලලා තියෙනවා නේද? මේ කාරණා තුනම අනාගත සංස්කාර වශයෙන් තමයි බලන්නේ, 5යි 6යි 7යි කියන එක. එතකොට මේ හතරවෙනි කාරණේ බලන්න ඉස්සෙල්ලා අපි ඊළඟට තියෙන කාරණා ටික බලලා ඉමු. එතකොට අපි එහෙමනම් යමු 6වෙනි ස්ලයිඩ් එකට. මේ 6වෙනි ස්ලයිඩ් එකේ ඔයගොල්ලෝ ඊයේ ස්පෙෂල් එකේ බලපු කාරණාවක් මෙතන පෙන්වා දීලා තියෙනවා. අපි දන්නවා මේ මානෙ මගෙන් අත්තා ඉඳන් නිත්‍යයට ජැක් එකක් ගන්නවා. එතකොට ඒක නිත්‍යයි කියලා ගත්තාම අපිට ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ මානෙ විසින් ඒක වැළක්වුවා. කොහොමද වැළක්වුවේ? මේ නිත්‍යයි කියලා කිව්වා නම් සමුදයක් අස්තංගමයක් නැහැ නේ. එතකොට ප්‍රඥාවේ තියෙන සමුදයක් අස්තංගයක්. එතකොට නිත්‍යයි කියලා ගත්ත ගමන් ප්‍රඥාවෙන් දන් ශ්‍රද්ධාවට යන්නේක වැළක්වීම කියන එක මානෙ විසින් කරනවා. එතකොට දැන් ඉතින් මේ දුස්සීලභාවය නිසා තමයි අපේ මානෙ පානාතිපාති කුකුල් පට්ටි දාගත්තා කියන එක. ඉතින් එහෙමනම් මේ පෙර සංස්කාර විසින් ඒ ශ්‍රද්ධාවට යෑම කියන එක වළක්වනවා. පානාතිපාත අදත්තා දාන වාගේ දේවල් වල. එතකොට දැන් ඉතින් බලන්න මෙතන මේ අත්තා කියන පොයින්ට් එක. එතකොට මේ අත්තා කියලා ගත්තේ කුමක්ද ගත්තේ? අපි එතන පේනවා මේ සුඛයයි කියලා අරගෙන තියෙනවා. සත්‍ය වශයෙන්ම තියෙන්නේ දුක්ඛය. එතකොට දැන් ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ කලහ විවාද සූත්‍ර දෙකේ ඉගෙනගත්තු ධර්මයක්. මේ දකුණු පැත්තේ ට්‍රයැන්ගල් එක මේ සුභයට නිත්‍යයි කියලා මෙතනින් එකතු වෙලා තින් මෙතන නාම රූප පැත්තට එන එකක් තියෙනවා. මේ දකුණු පැත්තේ මේ ඒරියා 6 කියලා කියනවා මේකට. මේ ට්‍රයැන්ගල් එක හැදුනා නම් ඒකෙන් වම් පැත්තේ මේ ගිද්දි ලෝභ ජාති වේදනා කියන ට්‍රයැන්ගල් එක හැදෙනවා. ඉතින් මේක දික් කරාම ජාති ඉඳන් මෙතනට එන්නේ නාම රූප. මේ පැත්තේ නුත්තාවේ නාම රූප කියන එකට තියෙනවා. ඉතින් මේ විඥාණය කියන එක ධාරාවක් වශයෙන් පවත්තලා මේක වටේට ඉතින් දැන් කරකිනවා. ඉතින් ඒකෙන් තණ්හාව. ඉතින් තණ්හාවෙන් පරිග්‍රහය පරාමාසයෙන් වෙනවා කියන එක පේනවා. ඉතින් ඔහොම වෙලා තමයි ඉතින් මේ අත්තාව ඉඳන් මේ දිට්ටි අනුසේ කතාව මෙහි ඇති වෙන්නේ. එතකොට දැන් ඉතින් දැන් මේක තණ්හා පරිග්‍රහ වුණා නම් ඉතින් අත්තා අපි ගන්නවා ඒක අඹ ගෙඩිය හොඳයි ආදී වශයෙන් ගන්න තුඩු දෙනවා ඉතින් අත්තා කියලා ගත්තට පස්සේ. දැන් එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු 7 වෙනි ස්ලයිඩ් එකට. ඉතින් මේක පෙන්වන්නේ මේ සතුන් මැරීම කියන එක පානාති පාතේ. පානාති පාතේ සඳහා ප්‍රත්‍ය පළවෙනි රාවමි පළවෙනි පියවරදීම සිද්ධ වෙනවා. අසුබ දෙයක් සුබ වශයෙන් ගැනීම සිද්ධ වෙනවා. ඉතින් රෝගී සංඥාව මගේයි කියලා ගැනීමෙන් මෝහය ඇති වෙනවා. අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ මේ සුබයි කියන එක මේක රෝගී සංඥාවක් නෙමේ ගන්නෙ. මල මුත්‍රා ගොඩක්. ඒතර මගේ කියලා ගැනීම. අරගෙන මෝහය ඇති වෙනවා. ඉතින් එතකොට ඕගලන්ට පේනවා මේ ආනින්ජ සප්පාය සූත්‍රය ඉගෙන ගත්තා වූ ධර්මයක්. ඊයේ පෙර වූ මෝහය දේශ සහිතව ජීවත් වීම පානාති පාතේ. එතකොට පෙර වූ මෝහය මේ රෝගී සංඥාව මගේයි කියලා ගැනීම. ඒකක් අරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා කල්පනා කරනවා. ඒකෙන් පානාති පාතේ. ඉතින් මේ වෙලා තියෙන මොකද්ද මේ පෙරවිච්ච සංස්කාර මගින් මොකද්ද කරලා තියෙන්නේ අපේ මේ ප්‍රඥාව කියන එක නැසුවා. කොහොමද නැසුවේ? අපි දන්නෝ පානාතිපාත කරා නම් දුස්සීල භාවේ. දුස්සීල භාවයෙන් මානේ. මානේ තුනනම් අත්තයි දන් නිත්‍යයට ජැක් එක ගැහුවා. දැන් ඉතින් අපිට ශ්‍රද්ධාවට යන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ කියන එක පෙන්නනවා. ප්‍රඥාව නැසුවයි. සමුදියක් ඇත අස්තංගමයක් ඇත කියන එක නෙමෙයි. එතකොට ඉතින් එතන ආනන්ද සප්පාය සූත්‍රයේ ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් දෙවෙනි ඊළඟට පෙන්නනවා බුදුහාමුදුරුවෝ දැන් උතන මස් කට්ටේ කතාවනේ ඔය පෙන්නුවේ නේද? ඉතින් අපි ඒක පැහැදිලි කරලා තියෙනවානේ මස් කට්ට දාපු ගමන් බල්ලා දෝගෙන ගියා. මොකක්වත් හිතුවේ නෑනේ. ඉතින් සුබයි කියලානේ මේ අරගෙන තියෙන්නේ. ඉතින් දැන් ටිකකට ඉස්සෙල්ලා පෙන්නවා මේ සුබයි කියන ගත් එකම තමයි ඔක්කොම ප්‍රශ්නේ කියන එක. ඊළඟට අදත්තා දාන්න. එතකොට මේ නුදුන් දෙය ගැනීම සඳහා ප්‍රත්‍ය දෙවිනි රාවමි දෙවිනි පීවරේදී ඇති වෙනවා. ඒක තමයි අර නිත්‍ය කතාව කියන්නේ. ඉතින් නිත්‍යයි කියලා ගන්නේ මොකද්ද? ඉතින් අඹගෙඩිය අපි සාමාන්‍යයෙන් ගත්තාම ඉතින් අඹගෙඩිය කාලා ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන රස්සාව කරන නිසා. එතකොට ඉතින් මෙතන අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ අනිත්‍ය වූ දෙයක් අපි ඉතින් නිත්‍ය වශයෙන් ගැනීමක් කියන එක. ඉතින් එහෙමනම් දැන් අපිට පේනවා ආනන්ද සප්පාය සූත්‍රයේ ධර්මයේ දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි. ලෝභ සහිතව ජීවත් වෙනවා කියන්නේ ඒ රස්සාවක් කරලා මුදල් උපයාගෙන මේ ජීවත් වෙනවා කියන එක නේද? එතකොට දැන් ඉතින් මෙතනත් මේ පෙර වූ සංස්කාර මගින් මෝහය කියන එක මේ ඇති වෙලා ඒකින් අවිද්‍යාව කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ දැන් ආපහු එනවා අර දුස් අදත්තා දානි දුස්සීල භාවය ඒකින් මානී මානෙන් අත්තයිද නිත්‍යයට යන්න හම් වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව එතන නැසන ශ්‍රද්ධාවට යන්න වෙන්නේ නැහැ කියන එක. ඉතින් මෙතෙන්දී ඔයගලන්ට පේනවා මේ සංස්කාරයන්ගෙන් මෙතන මේ මෝහේ පානාති පාතිය වගේ දේවල්. එතකොට මේක පළවෙනි රෞමිදී කැරකීම කියන එක ආවා. ඉතින් ඒ කැරකීම නිසා දැන් ඉතින් නිත්‍යභාවයක් තියෙනවා. අන්න ඒක තමයි අවිද්‍යාවට එන්නේ. එතකොට පෙර සංස්කාර වලින් ඇතිවෙච්ච මෝහය පානාති පාත වගේ වෙයි. ඒකෙන් ඇති වුණා වූ එක මගින් දැන් අවිද්‍යාව. දැන් ඕගොල්ලෝ මේ භවයේ යම් කිසි මෝහයක් තියෙනවද? ඒක ඊළඟ භවයේ අවිද්‍යාවයි. ඊට පස්සේ අවිද්‍යාවෙන් ආපහු මෝහය. ඔය විදිහට යනවා. දැන් එහෙමනම් අපි යමු 8 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේක පෙන්වනවා මේ 3 වෙනි කාරණේ බොරු කීම, මුසාවාදය. මතකයිනේ අර ග්‍රාස් ටෝච් එකේ කතාව නේද? තනකොළ බන්දම පත්තු කරගෙන යනවා චතුරාර්ය සත්‍යයට විරුද්ධව. අතහැරියේ නැත්තම් පිච්චෙනවා. ඉතින් ඒ බොරු කීම සඳහා ප්‍රති 3 වෙනි රාමි 3 වෙනි පීවරයේදී සිදු වෙනවා කියලා. ඉතින් අපි ඔක පැහැදිලි කර අර ලංකාවේ බෝම්බ පත්තු වෙනවා කියලා කිව්වේ නේද? මගේ කියලා අරගෙන අර ළමයා පාසලේ ඉන්නෝ ගොහේ හරි බෝම්බ පත්තු නම් ඉතින් ටීචර්ට කෝල් එක දාලා අහනවයි කිව්වේ නේද? එතකොට ඉතින් ඒ වගේම ඉතින් මෙතන මගේ කියලා ගැනීම තියෙනු අනිත් එක ඉතින් මේ සුඛයි කියන කතාව. චතුරාර්ය සත්‍ය හුළඟ ඒකට විරුද්ධව අඹ ගෙඩිය කාලා මං කියනවා අඹ ගෙඩිය කනකොට බුදුහාමුදුරනේ මට නම් මේක කනකොට සුඛයි කියලා. බුදුහාමුදුරු කියනවා දුකයි කියලා අපි කියනවා සුඛයි කියලා. එතකොට ඒක තමයි ඉතින් මුසාව. ඉතින් කුමක් මුසාවයිද? දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගැනීම. එතකොට දැන් ඉතින් මතක තියාගන්න ඕනේ මේ සුභයට කැරකීම එකතු කරන ලද නිත්‍යභාවය නිසා තමයි අපිට සුඛයි කියන කතාව ඇති වෙන්නේ. කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා කියලා. එතකොට සුඛය කියලා ගන්නකොට පෙර වූ සංස්කාර ඇතුළට රිංගලා ඉවරයි. අපි පානාතිපාත අදත්තා දාන ඒව කරලා තිනවා කියන්නේ. ඉතින් මේකේ උදාහරණයක් හැටියට කියනවනම් දැන් අපි හිතමු ඕගොල්ලෝ ඉරි දවසක නෙවාඩු පාඩුව මිදුල්ට ගිහිල්ලා ඉන්නෝ. පූසත් ඇඟේ දැවිටි දැවිටි ඉන්න. හිටුවාම මේ පූසට පේන ඔය බටයක් අස්සට මීයක් යනවා. දැක්ක ගමන් මෙයාත් මොකද කරන්නේ? මොනවත් හිතන්නේ දූවල ගිහිල්ලා අර බටේ ඇතුළට රිංගනවා. ඉතින් ඕගොල්ලෝ එළියෙන් ඉඳන් බලාගෙන ඉඳන් කියනවා අනේ මේ සතා මහා දුකකටපත් වුණානේ මේ බටේ අස්සට ගිහිල්ලා මේක හිර වෙලා මැරෙනවානේ කියන එක. අන්න එහෙම තමයි ඉතින් ඕගොල්ලෝ ඒ භවය කියන එක නේද? ඒ කියන්නේ මවුකුසට යන අවස්ථාව කල්පනා කරන්නකො එක පාටම අර මලමුත්‍ර ආසූචි කානෝක ගිහිල්ලා බටේ අස්ස හිර වුණා වගේ නේද? එතකොට මෙතන පෙරූ සංස්කාර නිසා අපි සුඛයි කියලා අරගෙන තියෙනවා. දැයිති අපිට පේනවා එහෙමනම් මේ මුළු ප්‍රශ්නේම ඇති වෙන හැටි මේ සුඛයි කියලා මෙහින් ආවා. අත්තා කියලා මෙහින් මේ සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසගත වෙලා ඉතින් ඒක අත්තා කියලා අරගෙන තමයි අපි ලාභය කියලා එහෙම ගන්න කියන එක පේනවා. ඉතින් එතකොට දැන් මේ දුක්ඛේ තමයි තේරුම් ගත්තා නම් ඉතින් මේ සත්‍යාදිත්තාණේ අර්ථය තමයි සීකරන්නේ. නැසෙන ස්වභාවය ඇත්තේ නොනැසෙන ස්වභාවය ඇත්තා වූ නිර්වාණයක් වේද? ඒකම සත්‍යයක් කියලා. මුසා යම් මෝස ධම්මං තං සත්‍යං යම් අමෝස ධම්මං නිබ්බාන. ඉතින් සත්‍යාදිත්තාණේ ඇති වුණා නම් චාගාදිත්තාණේ ඇති වෙනවා. එතන මෙතන ලස්සනයි නේද? චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් ඉතින් එහෙනම් සත්‍යාදිත්තාණින් චාගාදිත්තාණ. ඉතින් පෙරගත්තා මුසාවට යෑම කියන එක අපි පහ කරන්න ඕන. ඒ කියන්නේ දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගැනීම පහ කරන්න ඕන. මේකත් මේ පෙරූ දෙයක් වශයෙන් සලකන්න ඕන. එහෙම සලකලා ඒ සංස්කාරවලට ඇති ඇල්ම පහ කරන්න ඕන. ඉතින් පෝතලී සූත්‍රය 1 2 3 අපි දන්නෝ. පානාතිපාත අදත්තා දාන මුසාවාද. ඒවා අපි අතීත සංස්කාර හැටියට බලලා ඒකේ ඇල්ම අයින් කරනවා කියලා. එතකොට දැන් අපි පෙන්නුව 5 6 7 අනාගත. දැන් ওই දෙපැත්ත බලලා කාරණා 6 බලලා එහෙමනම් අපි 5 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලනෝ. අපි බැලුවේ නෑනේ කේලාම් කීම කියන එක. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? මේ පිසුනා වාචය. 4 වෙනි රවුමේ 4 වෙනි පියවරින් පස්සේ ඇති වෙන ප්‍රතිඵලය තමයි කේලාම් කීම පිසුනා වාචය. අපි සංස්කාර පවති කියන්නේ නිත්‍යයි කියලා ගතොත් ඒ නිසා මානිය ඇති වෙනවා. ඉතින් මේවට අපි මේ චේතනා අගේ නිසායි මේවා ඇති වෙන්නේ. ඒක පෙර කලාව දේවල් නිසායි. ඉතින් මානිය සමග පලාසී ඊට පස්සේ ඒ කේලාම් කීම කියන එක සිද්ධ වෙනවා. අර ගිනි අඟුරු වලේ කතාවනේ උතන පෙන්නන්නේ. සැප කැමති මිනිස්සෙක් ඉන්නවා. ඒ දුක කැමති නැති එක්කෙනෙක් අර ගිනි අඟුරු වලක් තියෙනවා. එයාව අරගෙන ගිනි අඟුරුට වලට දාන්න හදනවා. මිනිසු දෙන්නෙක් නේද? එක්කෙනෙක් තමයි තණ්හාව, අනිත් එක තමයි චේතනාව. අර යාළුවගේ යාළුවා වෙන් කරන්න හදනවා කිව්ව පලාසේ අර්ථ දැක්කේම නේද? එතකොට ඉතින් පලාස වෙලා ඉතින් කේලාම් කීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් දැන් මෙන්න මේ අවස්ථාව ඔයගලන්ට බලන්න පුළුවන් මේ 4 වෙනි ස්ලයිඩ් එකේ ඩයග්‍රෑම් එකත් එක්ක බැලුවොත් එහෙනම් ඔයගලන්ට පේනවා මෙතන කබලින්කාර ආහාරය, මෙතන රූපය, මෙතන වේදනාව තියෙනවා, ඊළඟට මෙතන චේතනාව තියෙනවා. ඉතින් අර ප්‍රාර්ථනෙන් ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියලා අපි බලුවානේ බවාශ්‍රේ ලක්ෂණේ නේද? එතකොට දැන් ඉතින් මෙතන මේ රූප කොටස කබලින්කාර ආහාරය මෙතන කල්පනා කරන්න රවුම එකේ ඉඳන් තුන දක්වා. අර මස් කට්ට දාපු ගමන් දුවලා ගියා. පානාති පාතේ නේද? අදත්තා දානේ මුසාවාදේ. අඹ ගෙඩියත් එක්කදී ඔක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙතන එකේ ඉඳන් තුන අතීත සංස්කාර. එතකොට ඉතින් අපි ග්‍රන්ථ වෙනවා. ප්‍රාර්ථනේ ඕව තමයි ප්‍රාර්ථනා කරන්නේ මලමුත්‍රා ගොඩක්. එතකොට ග්‍රන්ථේ වේදනාව කියන එකට තමයි අපි ගැට ගැහෙන්නේ නේ. එතකොට දැන් ඉතින් මෙතන මේ චේතනාව කියන තැනට දාගන්න ඔය අபிසංකාරාකාය සංකරන්ති කියන එක නෙතන තියෙන්නේ. ඒකට දාගන්න අර පස්වෙනි රවුම 5 6 7. ඒ කියන්නේ අපි වමේ පැත්තේ බලපු පානාතිපාත අදත්තා දාන මුසාවාදී ධර්මයන් අපි දාගත් දකුණේ බලපු එක වම් පැත්තට දාගත්තා. එතකොට වමේ බලපුවා වූ ධර්මයන් ගිද්දි ලෝභ මේ ක්‍රෝධුපාය ආසය නේද? නින්දාරෝසය ක්‍රෝධුපාය ආසය ඒක දාගන්නෝ දකුණට. මනෝ සංචේතනාවට. මේ වේදනාවෙන් දකුණු පැත්තට දාගත්තා. එතකොට මේවා ඉතින් ඒ අනාගත සංස්කාරණේ අපි කතා කළේ නේද? දැන් ඉතින් බලන්න මොකද්ද මේ අපි කරන්නේ කියලා. මේ ප්‍රසන්ට් මූමන්ට් එක ගැන කතා කරන්නේ. දැන් උගලන්ට බත් එකක් හම්බෙලා තිනවන නම් ඒක පලාස කරනවානේ. මේ බත් එක වගේ අර කඩෙන් ගත්තා නම් කියලා නේද? හම්බෙලා තියෙන්නේ මොකද්ද? අපි පලාස කරනවා. ඉතින් ඒ කියන්නේ මෙතන මේ සංඥා විඳන් වේදනාවට මෙතන මෙහෙම ගත්තොත් ඉතින් ඉරක් උගලන්ට පේනවා. මේක ඉතින් කැරගෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ වේදනාව සඳහා මම කැරගේ. මම රොටේට් වෙනවා. දැන් ওই බල්ලෙක් එහෙම කරගෙනට ඕගොල්ලෝ කියන්නේ ආ මන් දන්නවා මෙයා මොකටද කරගෙන්නේ කියලා නේද? අන්න ඒව තමයි ඉතින් කෑමක් එහෙම දැක්කහම මේ මිනිස්සු එහෙම කරගෙන්නේ නේද? අන්න ඒ වගේ කල්පනා කරන මේ වේදනාව සඳහා මම කරකේ කියලා අර දෙකේ මේක වටේට කරකි කරකි යනවා කියන එක ඒකේ තියෙනවා. ප්‍රාර්ථනීන් ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති අර අතීත සංස්කාර ටික දැම්මා අපි වම් පැත්තට අනාගත සංස්කාර දැම්මා චේතනාවට ප්‍රසන් මූමන්ට් එකේ මේ වේදනාව සඳහා මම කැරගෙනවා කියලා හොඳට ඒක බලන්න අර කාරණා දෙක. එතකොට ඒක තමයි ඔයගලන්ට කරන් තියෙන භාවනාව. අර මුල තුන බැලුවා. ඒකේ නිත්‍ය භාවයේ බලපෑම. ඊට පස්සේ මේ හතරවෙනි කාරණේ මේ කේලාම් කීම කියන අවස්ථාවේදී හොඳට මෙතන වේදනාවත් එක්ක කල්පනා කරලා බලන්න. හදයි අපි එහෙමනම් මේ තු පහක් 10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.